මෙයාලා හිතනවා මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දැම්මම යෝෂිත ගිහිල්ලා දවස් 46යි. හැබැයි යෝෂිතට මම කිව්වා මම මාස 3ක් හිටියා උඹට මොකද 46ක් හිටියම. වෙනසකට තියන්නේ යෝෂිත දේශපාලඥයෙක් නෙවෙයි. ඒ පාර නාමල් යරණ යන. එයාට නම් ඉතින් මාස 3ක් නෙවෙයි 6ක් හිටියත් කමක් නැහැ. මම ගියේ ඊට වඩා වයසට. එයා තාම කොල්ලා. එයාටියක් ගිහිල්ලා ආවට කමක් නැහැ. හැබැයි මුන් හිතනවා නම් ඒක නිසා මං දේශපාලනයෙන් ඉවත් කරන්න ඒක මිරිගුවක් විතරයි. ඒම වෙන්නේ නැහැ සහෝදරයා. මුළු පවුලම හිර කරත් මම හිර කරත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපි දේශපාලනේ නිරත වෙනවා.
මං දැක්ක කොළඹ පැත්තේ ඊයේ පෙරේදා රැස්වීමක් තියලා පපුවට ගහගෙන කියනවා එයාට ආණ්ඩුව දෙන්නයි කියලා ඉතින්. ඔය පපුවට ගහගන්න ආණ්ඩු කරන ඇටි අපි හොඳට දැකලා තියෙනවා. ඔය පපුවට ගහනවට බය නැති හින්දා තමයි මං ආණ්ඩුවෙන් එළියට ආවිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවේ. ගම්වල ඉන්නවා නිකන් IRC කාර්ය රස්තියාදු කාර්ය කසිප්පු කාර්ය ඒගොල්ලත් හන්දි වලට ආවිල්ලා පපුවට ගහලා කතා කරනවා. ඒකෙන්ද ඔය පපුවට ගහගත්තට අපි කේවට බය වෙන්නේ නැහැ.
අද අපි බලන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අලුත් ව්‍යවස්ථාවක් ඇති කරනවා. හැම එක්කෙනාට මේක සමානව සැලකන්න. ඒ විතරක් නෙමෙයි අපි මෙතෙන්ට ඇවිල්ලා මේ ක්‍රමවේදය ඇති කරලා තියෙන්නේ මේ රටේ මූලික ප්‍රශ්න විසඳලා දියුණු ලංකාවක් බවට පත් කරන්න කියලා මං කියන්න කැමතියි. මම එකක් කියනවා, ඒ වැඩ කටයුත්ත ඉවර වෙනකන් අපිව බලයෙන් කාටවත් ඉවත් කරන්න බෑ කියලා අපි කියනවා.
එහෙමනම් ඔබ සියලුම දෙනාම බලා සිටින ඒ කාල හෝරාව අපි ආරම්භ කරනවා. මෙතැන් සිට ශ්‍රී ලංකාව පිළිබඳව අපේ මාතෘභූමිය පිළිබඳව වැඩිමනත් අවධානය යොමු කරන්න සිදුවන දේශපාලනික විපර්යාස මොනවාද? වැඩසටහන ආරම්භයේදී මා ඔබට ඉදිරිපත් කළ යම් හඬ කොටස් කිහිපයක් පසුගිය සතියේදී පැවැත්වුණු ජනසටන රැලියත් ජනසටන රැලියට සමගාමීව ඉන් පසුව ඉදිරිපත් වුණු අදහස් කිහිපයකුත් පිළිබඳව මේ රැලියත් එක්ක මතුවලා තියෙන දේශපාලනික ප්‍රවාහය මොකක්ද? අපි අද එතනින් කතා බහ පටන් ගනිමු. ඒක අබද්ධ විපක්ෂයේ පෙරටු කරගෙන ජනසටන රැලිය පැවැත්වුණා. ඊට කලින් ආණ්ඩු පක්ෂය පෙරටු කරගෙන අලුත් රටට ඉඩ දෙන්න යනුවෙන් රැලියක් පැවැත්වුණා කොළඹදී 15 වෙනිදා, ජනසටන රැලිය පැවැත්වුණේ 17 වෙනිදා. අපි මේ රැලි දෙක සම්බන්ධවම අවධානය යොමු කරමු. මේ රැලි දෙක හරහා කොයි වගේ දේශපාලනික බලපෑමක්ද ශ්‍රී ලාංකීය දේශපාලනික තන්ත්‍රයට ඇති කළේ කියලා සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සෝදානමින් සිටිනවා කාලීන තත්විත්ති පෙළ ගස්වන්නට මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. අයබෝන් සංජීව.
අයබෝන් දිරුචි.
හොඳයි, ජනසටන රැලියෙන් පටන් ගනිමු. කොයි වගේ දේශපාලනික බලපෑමක්ද මේ රැලිය හරහා ඇති වුණේ කියන කාරණාව අපි විමසා බලමු. රැලියට තිබුණු ජනසහභාගීත්වය, රැලියට තිබුණු සූදානම, සහභාගී වුණු අයවලුන් කවුද කියන වටපිට තොරතුරුත් කතා බහ කරලම.
මෙහි සහභාගීත්වය, ජනතා සහභාගීත්වය ඉතාම ඉහළ මට්ටමක තිබුණු ආකාරය දකින්න හැකියාව ලැබුණා. හයිට් පිටිය පිරෙන්න සෙනග, ඒ වගේම ජනතාව මඟ දෙපස ඒක පැත්තකින් ලිප්ටන් වටරව් දෙසට යනකම්ම ජනතාව පෙළගැසී සිටින ආකාරය දකින්න හැකියාව ලැබුණා. ඒ වගේම ජනසටන රැලිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ වෙනතකට යොමු කළ බවක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ආණ්ඩු විරෝධය පිළිබඳව අලුත් අදහසක් නිර්මාණය වෙච්ච විදිහ. දැන් කොහොමද ජනසටන හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තිබුණු මේ අභ්‍යන්තර සංවාදයේ වෙනතකට යමුනේ කියන කාරණාවත් අප පැහැදිලි කරගත යුතුයි. ඊට පෙර අපි යමු මේ වේදිකාව තුළ තිබුණු විශේෂත්වයන් ගැන කතා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු 50 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරනවා. එතනින් 47 දෙනෙක්ම ඇවිල්ලා හිටියා. ඉතිරි 3 දෙනා ඇයි ආවේ නැත්ද කියන ප්‍රශ්නේ එතනදී මතුවෙනවා. ඒ 3 දෙනාගේම සහභාගීත්වයේ නොලැබුණේ විදේශගත වීමක් හේතුවෙන්. ඒ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර සහ විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරු මේ රැස්වීමට සහභාගී වී සිටියේ නැහැ. මෙහි ප්‍රධාන සංවිධායකෙක් වෙච්ච දළ සලහපිරුම හිටපු ඇමතිවරයා සඳහන් කළ කාරණාවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු 5 දෙනාගෙන් 3 දෙනෙක්ම මෙතෙන්ට ඇවිල්ලා හිටියා කියන අදහස. පක්ෂයේ නායකත්වයට පස්සේ තියෙන ඊළඟ ලොකුම තනතුරක් තමයි නායක මහලේකම්, ඊට පස්සේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු. ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරු 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක්ම මේ රැලියට පැමිණ සිටි බව දළ සලහපිරුම සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 දෙනාගෙන් බහුතර පිරිසක් මෙතනට සහභාගී වී සිටි බවයි දළ සලහපිරුම සඳහන් කරන්නේ. පළාත් සභා මන්ත්‍රීවරු 269 දෙනාගෙන් 184 දෙනෙක් ආවා කියලා දළ සලහපිරුම කියනවා. පළාත් පාලන සභිකයන් 2611 දෙනාගෙන් 1517 දෙනෙක්ම ජනසටනට පැමිණි බව තමයි දළ සලහපිරුම සඳහන් කරන්නේ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක වර්තමානයේ ජනතා සේවක පක්ෂයේ නායක සෝමන් සමරසිංහද මෙම රැලියට සහභාගී වී සිටීම තවත් අතකින් විශේෂ කාරණාවක් විදිහට අපට දකින්න හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔජේස් උපසභාපතිවරු ඇතුළු ජවන් රාජපක්ෂ කුමාර වෙල්ගම ඇතුළු කණ්ඩායම, ඒ වගේම ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායම, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළුගමේ උදේ ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෙනුවෙන් රාජා කොල්ලුරේ ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වෙනුවෙන් එහි නායක අසංග නවරත්න ඇතුළු කණ්ඩායම, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඇතුළු වාමාංශික පක්ෂ ගණනාවක්, වාසුදේව නානායක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මේ සියලු පක්ෂ තමන්ගේ සහභාගීත්වය ලබා දී තිබුණා. දැන් මේ රැස්වීමට පෙර එස්වි දිසානායක ඇමතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ සඳහන් කළා, මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ රැලිය, මේක රටට එරෙහි රැලියක්, මේක මේ ආණ්ඩුව යන ගමනට එරෙහි රැලියක්, එනිසා වචනයකින්වත් මේකට සහය දෙන්න එපා කියලා තමයි එස්වි දිසානායක සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණේ. නමුත් එතනත් තවත් විශේෂ සිද්ධියක් අමදුටුවා. ඊට පහුවදා මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විදිහට වැඩබහර ගැනීමෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. එහිදී මාධ්‍යවේදියෙකු මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළා මේ රැලිය ගැන මොකද කියන්නේ කියලා. ඔහු ඊට හාත්පසින් වෙනස් ප්‍රතිචාරයක් දැක්වේ. ඔහු කිව්වේ මේක මේ ආණ්ඩුවට නෙවෙයි අපි දකින්නේ, මේක එක්සත් ජාතික පක්ෂයට එරෙහි රැලියක් විදිහට. අනික පක්ෂයක් ඇතුලේ එක කාරණාවක් ගැන මට දෙකක් තියෙන්න පුළුවන්. ඔහු උදාහරණයකට කියනවා, ඒක දීවරින් පිළිබඳ අසාධාරණයක් වුණොත් මම ගිහිල්ලා ඒ රැස්වීම වාඩි වෙනවා. ඒක මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාගෙන යාමක් විදිහට තේරුම් ගන්න එපා. පක්ෂයක එවැනි යම් කාරණාවක් ගැන මට දෙකක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ රැස්වීම දිහා බලාගෙන ඉන්නවා. මේ රැස්වීමෙන් පස්සේ මහින්ද අමරවීර කියන්නේ ඒ කතාවමයි. මම රැස්වීම රූපවාහිනියෙන් දැක්කා, මම ඒ කතා ටික අන්තර්ජාලයෙන් බැලුවා. ඒ කිසි තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි රැස්වීමක් විදිහට මම ඒ රැස්වීම දැක්කේ නැහැ. ඒක තුනේ UNP විරෝධයක්. ඒ නිසා ඒ රැස්වීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ කියන අදහස තමයි මහින්ද අමරවීර සඳහනේ නව මහලේකම්වරයා ඉදිරිපත් කරමින් ඉන්නේ. ඒ විශේෂත්වයට අපට දකින්න හැකියාව ලැබෙනවා. ඒ අතර නිල නොවන ආරංචි මාර්ග පැතිරෙමින් යනවා. යලි මහින්ද මෛත්‍රී සංවාදයක් ඇතිවෙන්නට පවා මේ ජනසටන රැස්වීම හේතුවක් වෙලා තියෙනවා කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසක් තවමත් මහින්ද පාර්ශ්වයේ සමග රැඳෙන නිසා දැන් මේක කතා කළ විසඳාගත යුතු තැනකට තල්ලු වෙමින් තියෙනවා කියලා නිල නොවන ආරංචි මාර්ග පැතිරෙමින් තිබෙන ආකාරයක් අපි දකිනවා. ඒ වගේම පෙරේදා මහින්ද රාජපක්ෂ දේශපාල සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවති රැස්වීමකින් පසුව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරනවා දැන් අලුත් පක්ෂයක වද හදන්නේ කියලා. මහින්ද රාජපක්ෂෙහිදී ලබා දෙන උත්තරය තමයි දුක්ෂි මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා, දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ජනසටන රැස්වීමෙන් පස්සේ ඔබ විසින් නගන ප්‍රශ්නේ පැන නොනගී කියලා තමයි මහින්ද රාජපක්ෂ උත්තර දෙන්නේ. එතනත් අපිට පැහැදිලි, ජනසටන රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නය සඳහානේ ඇතුළේ තිබිච්ච ප්‍රශ්නය අලුත් පක්ෂයක් නිර්මාණය වීම පිළිබඳව සංවාදය අලුත් තැනකට තල්ලු වෙමින් පවතින බව.
සංජීව, ඔබ සාකච්ඡාව එතනට අරගෙන අපික වඩාත් හොඳයි. මගේ ඊළඟ විමසන්නට සිටිය කාරණයක් එම තමයි. ඇත්තටම දැන් මේ ජන රැලිය කොයි ආකාරයක බලපෑමක් ආණ්ඩු පක්ෂයට සිදු කළාද කියන කාරණාව පිළිබඳව කතා බහ කරද්දී අපිට විවිධ පාර්ශ්වවලින් විවිධ පුද්ගලයන් සඳහන් කරපු ප්‍රකාශ හරහා යම් යම් අදහස් ලබා ගන්නට පුළුවන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා යම් යම් අවස්ථාවන් වලදී විවිධ ප්‍රකාශනිකුත් කළ තිබුණා. අපි හඬ පටවල කොටස් පවා මොහොතකට කලින් ඉදිරිපත් කළා. ඉතින් ඒ අනුව බැලුවාම දැන් මේ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කොයි වගේ කතිකාවතක්ද තිබෙන්නේ විවිධ දේශපාලනික පක්ෂවල දෘෂ්ටි කෝණයන් දිහා අපි බැලුවාම?
දැන් මීට පෙර මෙහෙම රැස්වීමකින් පස්සේ සඳහන නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මහලේකම්වරයාගේ ප්‍රතිචාරය දිරුක්ෂි මීට වඩා බල සම්පන්නයි. මෙතනදි ටිකක් නිෂ්කලංක ප්‍රතිචාරයක් අපි දකින්නේ. රැස්වීමට ඉස්සෙල්ලා මේකට වචනකින්වත් සහය දෙන්න එපා කියලා දබරගිල්ල දික්කල කතා කළ එස්.බී. දිසානායක රැස්වීමෙන් පස්සේ සද්දයක්වත් නැහැ. අප දැක්කා දුමින්ද දිසානායක ලිපියක් නිකුත් කරනවා මේ රැස්වීම වෙනුවෙන් විශේෂයක් කළා නෙමෙයි, ඔහු විසින් යම් මතක් කිරීමක් කළා. කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන වෙනත් පක්ෂයක් වෙනත් කණ්ඩායමක් විසින් කැඳවන රැස්වීමකට, පෙළපාලයකට, උද්ඝෝෂණයකට පක්ෂ සමාජිකයෙකුට සහභාගී වෙන්න බෑ. ඒක 2015 මාර්තු 19 වෙනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ගත්ත තීරණය ඔහු නැවත මතක් කිරීමක් කළා. නමුත් මේ රැස්වීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව උණුසුම් සාකච්ඡාවකට එන බවක් අපි දැක්කේ නැහැ. මහින්ද අමරවීර මේ දිනවල ප්‍රධාන චරිතේ බවට පත්ලා ඉන්නවා මේ ගැන කතා කරන. ඔහුට තමයි මේ ගම් රටවටේ තියෙන විවිධ රැස්වීම් වල ප්‍රධානම කතිකෙක් විදිහට දැන් ආරාධනා ලැබෙන්නේ සංධානයේ නව මහලේකම්වරයා විදිහට. ඔහු දිගින් දිගටම කියන්නේ මේ රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ සංධානයට එරෙහි රැස්වීමක් නෙවෙයි කියලා. නමුත් ඊළඟ මධ්‍යම කාරක සභාව ඇතුලේ මේ ගැන යම් සංවාදයක් ඇති වෙන්නට ඉඩක් තිබෙනවා. මේ මධ්‍යම කාරක සභිකීන් රසක්ද මෙතනට සහභාගී වුණා. කුමාර වෙල්ගමල්ලා, චමල් රාජපක්ෂලා ඇතුළු මධ්‍යම කාරක සභිකීන් රසක් මෙතන හිටියා. දැන් සලහපිරුමට යනකම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෝ. ඊට අමතරව මා දැක්කා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ 19 වන ජාතික සම්මේලනයේ තිබුණා අම්පාර පළමුණේ ක්‍රීඩාංගණයේදී. එම උත්සවයේ අමතර වෙලාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ගැන යම් වක්‍ර ප්‍රතිචාරයක් දක්වනවා. ඔහු කිව්වා මේ පෙළපාලි යන ඇයට පෙළපාලි ගිහිල්ලා මේ ආණ්ඩුව පෙළන්න බෑ, අවුරුදු පහ ඉවර වෙනකම් මේ ආණ්ඩුව නියත වශයෙන්ම මේ රට පාලනය කරනවා. අපිට එරෙහිව පෙළපාලි යන ඇයට දෙන්න දෙන හොඳම උත්තරේ මේ අවුරුදු පහ ඇතුළේ මේ රට සංවර්ධනය කිරීම බවයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාෙහිදී පළ කළ ප්‍රතිචාරය. ඒකත් ඍජු ප්‍රතිචාරයක් නෙවෙයි, කිසියම් ආකාරයක වක්‍ර ප්‍රතිචාරයක්. නමුත් එතනදී ඔහු පැහැදිලි මතයක් ඉදිරිපත් කළා. ඒ තමයි ආණ්ඩු විරෝධී පෙළපාලි වලට, උද්ඝෝෂණ වලට ඔහු ඒ තරම් සැලෙන්න ඒ ගැන ප්‍රතිචාර දක්වන ලොකු කැමැත්තක් නැහැ. උද්ඝෝෂකයෝ එහෙම උද්ඝෝෂණ කරපු දෙයින් ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපි මෙහෙන් මේ පැත්තෙන් රට හදමු කියන තැන ඉඳලා තමයි ජනාධිපතිවරයෙහිදී කතා කරලා තිබුණේ.
දැන් සංජීව, අනිත් කාරණේ තමයි දැන් මේ ජනසටන හරහා දැක්ක ජන බලවේගය අනුව වත්මන් ආණ්ඩුව යම් කිසි වූ තීන්දුව තීරණවලට එළඹේවි කියන යම් කිසි කතා බහකුත් අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. තත්විත්ති පිළිබඳව ටිකක් ගැඹුරට ගිහිල්ලා හොයලා බැලුවාම ආරංචි වෙනවා, ඇත්තටම මේ ඇති වෙලා යන රැල්ල මැඩ පැවැත්වීම සඳහා හොඳම විසඳුම තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය නැවතත් ලබා දීම කියන කාරණේ සම්බන්ධව ටිකක් කතාබහ වෙමින් තියෙනවා. ඔබ සතු තියෙනවද යම් කිසි උතරතුරු මේ සඳහා?
දැන් මේක මේ පහුගිය සතිය පුරාම දිගින් දිගට මතුවෙච්ච අදහසක් දිරුච්චි. දැන් මේකේ ඈතම අදහස හොයාගෙන ගියොත් සතියකටත් වඩා වැඩි, දවස් 10ක් 12ක් විතර වෙනවා. එක අවස්ථාවකදී කැස්බෑවේ තිබුණු ලොකු ඒකාබද්ධ විපක්ෂ රැස්වීමකදී කුමාර වෙල්ගම තමයි මේ අදහස මුලින් ඉදිරිපත් කළේ. කුමාර වෙල්ගම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක්, මධ්‍යම කාරක සභිකයෙක්, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ නායකයා, ලක්ෂ දෙකහමාරක් විතර මනාපගත්ත බොහොම බලපෑමක් සහිත චරිතයක්. ඔහු තමයි මේ අදහස මුලින්ම කියලා තිබුණේ මේ ආණ්ඩුව කරගෙන යන්න ඕනි නම් සහ මේ අරගලයේ ආණ්ඩු විරෝධී නොවෙන්නට නම් කරන්න තියෙන එක දෙයයි. ඔහු යෝජනා කළා ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මහින්ද මාත්‍ර අගමැතිකම දෙන්න, මේ ප්‍රශ්න මෙතනින් ඉවරයි. එතකොට අපි හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඔබතුමා එකට වැඩ කරන්න සූදානම් කියන අදහස. ඒ වගේම ජනසටන රැස්වීමෙන් පස්සේ අර විවිධ මාධ්‍ය විසින් උපකල්පිතෝ ඉදිරිපත් කරන තොරතුරු තියෙනවනේ. කියන්නේ යම් දේශපාලන උණුසුමක් මවන්නත් එක්ක තමයි මේවා ප්‍රවෘත්ති විදියට ඉදිරිපත් වන්නේ. මම දන්නේ මේ වචනේ තරම් ගැළපේද කියලා. සාමාන්‍ය මාධ්‍ය ඇතුළුවට කියන්නේ අර අතේ රෝල් ප්‍රවෘත්ති වාර්තා කරනවායි කියලා. ඒ කියන්නේ එහෙම ටිකක් අර නිශ්චිත මූලාශ්‍රයක් නැතිව නමුත් යම් අලුත් අදහස් ඉදිරිපත් කරනවා. අන්නේ ඒ ජාතිය ප්‍රවෘත්ති රැල්ලක් අපි දැන් දකිනවා මහින්ද රාජපක්ෂට නැවත ආණ්ඩු තුල තැනක් නිර්මාණය වෙයි කියලා. මම දැක්කා එක පත්‍රයක වාර්තා කරලා තියෙනවා ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මේ ගැන දැඩි බලපෑමක් පක්ෂය ඇතුලේ ආණ්ඩුව ඇතුලේ සිද්ධ කරමින් ඉන්නවායි කියලා. ගෝඨාභය රාජපක්ෂට ලොකු තනතුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙමු කියලා අදහසක් සමහරු ඉදිරිපත් කරන බව තමයි ඇතැම් පුවත්පත් වාර්තා කරලා තිබුණේ. මීට පෙර මේ අදහස ඉදිරිපත් වුණේ චමල් රාජපක්ෂට පක්ෂයේ ලොකු තැනක් දෙමු, එතකොට රාජපක්ෂ බලපෑම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ සිදුවිය හැක්කක්ද කියන කාරණාව දේශපාලනිකව ටිකක් විශ්ලේෂණාත්මක මනසකින් ගැන විග්‍රහ කළොත් නම් දෙලොක්ෂ අපිට පේන්නේ යළි මහින්ද රාජපක්ෂට අගමැති තනතුර ලබා දීම වැනි දෙයක් වෙන්න තියෙන ඉඩ ඉතාම අවමයි. හේතුව මේ ආණ්ඩුවේ මූලික පැවැත්ම තියෙන්නේ, මූලික මතවාදයේ තියෙන රාජපක්ෂ විරෝධය. ඒ කියන්නේ පැවති රජයේ දූෂණ අක්‍රමිකතාවලට එරෙහි ගමනක් කියන පදනමනේ මේ ආණ්ඩුව පටන් ගන්න තැන ඉඳලා අද්දී වෙනකම් ගමනේ ඔවුන්ගේ මූලික සංකල්පය සවරේ තියෙන එතන. එතකොට කියන්නේ තමන්ගේ ආණ්ඩුවේ මූලික පදනමට පයින් ගහලා ආණ්ඩුවකට යන්න පුළුවන්ද කියන කාරණාව අනිත් පැත්තේ මතුවෙනවා. ඒ නිසා ඒ සිදුවිය හැක්කක්ද කියන ප්‍රශ්නය බරපතල ලෙස සැකසහිතයි. නමුත් එහෙම සංවාදයක් රට ඇතුළට වඩා මාධ්‍ය ඇතුළේ නිර්මාණය වෙමින් තිබෙන ආකාරය ඔබ පෙර සටහන් කළ පරිදිම අපිටත් දකින්න හැකියාව තියෙනවා.
හොඳ සංජය, මං එහෙමනම් මේ ජනසටන රැලියට කලින් පැවතුණු ආණ්ඩු පක්ෂය විසින් පවත්වනු ලැබූ අලුත් රටට ඉඩ දෙන්න යනුවෙන් පවත්වනු ලැබූ රැලිය පිළිබඳව ටිකක් කතා බහ කරන්න කැමැති. මේ රැලිය සඳහා කොයි වගේ ජන සහභාගීත්වයක්ද තිබුණේ? මේ රැලිය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කොයි වගේ මතයක්ද දැරුවේ? ආණ්ඩු පක්ෂය ඇතුළතුළත් මේ රැලිය සඳහා යම් කිසි වූ වෙනස් මතවාද තිබුණද? අපි කොහොමද මේක විග්‍රහ කරගන්නේ?
එක්සත් ජාතික පක්ෂය මේ රැස්වීම සඳහා මාසයක් විතර ලෑස්ති වුණා. ඔබට මතක ඇති එක අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කරනවලා තිබුණා. මේ අලුත් ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න කියන උද්ඝෝෂණය ගැන කතා කරන්න. ඒ රැස්වීමෙන් පස්සේ කබීර් හෂීම් මහලේකම්වරයා කිව්වේ අද අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ුනේ මේ රැස්වීම ගැන කතා කරන්න කියලා. එතකොට ඔබට පැහැදිලි එක්සත් ජාතික පක්ෂයේ මොන විදිය බරක් මේ මත තැබුවද කියලා. නමුත් පක්ෂයේ රටට දුන්න අදහස තමයි මේක පක්ෂයේ විසින් සංවිධානය කරන එකක් නෙවෙයි, රටේ තරුණ පරපුර සහ එක්සත් ජාතික තරුණ පෙරමුණ විසින් තමයි මේ රැලිය සංවිධානය කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂ නායකයා වේදිකාවටවත් ගොඩ වුණේ නැහැ. ඔහු එතනදී සංකේතාත්මකව පෙන්වුවේ මේක UNPA දෙවන පෙළ කණ්ඩායමේ රැස්වීමක් කියලා. කියන්නේ ඔහු එක තැනක කියලා තුන මේක අපේ B ටීම් එක තමයි මෙතන සෙල්ලම් කළේ, B ටීම්ගේ කටයුත්තක් විදිහට තමයි අපි මේ රැලිය සංවිධානය කළේ කියලා. මෙතන ටිකක් ආందోళනාත්මක තැන් කිහිපයක් නිර්මාණය වෙන්න ගත්ත පසුව දැන් මේ රැස්වීමක් තියෙන තිබුණ දෙලොක්ෂි හයිට් පිටියේ වේදිකාව හදලා මේ පසුතල නිර්මාණය කරලා ශබ්ද විකාශන පද්ධතිය හයිට් පිටියේ ස්ථාපිත කරලා මේ සියල්ල ලෑස්ති කරලා තියෙද්දී හදිස්සියම එදා පෙළපාලි යන අතරතුර සංවිධායක තීන්දුව කරනවා නෑ රැස්වීම අපි ලිප්ටන් වටරවුමට අරගෙන යමු කියලා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාර්යවසම්ගෙන් අපි එක අවස්ථාවක මේ ගැන විමසීමක් කළා. ඇයි හයිට් පිටියෙන් ලිප්ටන් වටරවුමට ගියේ කියලා. එහිදී අකිල විරාජ් කාර්යවසම් ඇමතිවරයා කිව්වේ අපිට හයිට් පිටි ඉඩ නැති නිසා අපි ලිප්ටන් වටරවුමට ගියා කියලා. හයිට් පිටිය සහ ලිප්ටන් වටරවුමේ හැඩය මතක කෙනෙකුට ඒ පිළිතුරු පිළිබඳ යම් ප්‍රශ්නයක් මතු වෙන්නට පුළුවන්. ඇත්තටම රැස්වීමක් වැඩි සෙනගක් එක්ක තියන්න පහසු ලිප්ටන් වටරවුමේද එහෙම නැත්නම් හයිට් පිටියද කියන කාරණාව. නමුත් මේ රැස්වීම තුලත් අපි දැක්කා ඉහළ ජන සහභාගිත්වයක්, එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ, ඊළඟ අලුත් පරම්පරාව බොහොම උද්යෝගයෙන් මේ රැස්වීමට සහභාගීලා හිටියා. හැබැයි මේක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හඳවලා ලොකු සංවිධානයක් කරන්න උත්සාහ කළත් පස්සේ ඒ තරම් ලොකු දායකත්වයක් පක්ෂය ඇතුළෙන් ආණ්ඩුව පැත්තෙන් ලැබුණු බවක් අපට පෙනෙන්න තිබුණේ නැහැ. ඇත්තටම UNP ආණ්ඩුවට මේ වෙලාවේ මීට වඩා ලොකු රැස්වීමක් කරන්න පුළුවන් කොළඹ. දැන් ඔවුන් පහුගිය මැයි දිනේ ගත්තාම ඔවුන් දැවැන්ත පෙළපාලියක් සංවිධානය කළා තිබුණේ ඉතිහාසයේ කොළඹට මහ දැවැන්තම ජනගහනයක් ඔවුන් ගෙනාවා. නමුත් මේ රැස්වීම ඇතුළේ අපි ඒ තරම්ම ජව සම්පන්න බවක් දැක්කේ නැහැ. එක පැත්තකින් ඒක සාපේක්ෂව අපිට මේක ලොකු කවුන්ටර් ඇටැක් එකක්, ප්‍රතිප්‍රහාරයක් බවට පත් වෙනවා. 17 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම, එක්සත් ජාතික පක්ෂය ඒ රැස්වීමක් පැවැත්වෙන බව දැන දැනත් මීට වඩා මේ රැස්වීමට යම් බරක් එදුවා නම් හොඳයි නේද කියන එක තමයි ලැබෙන ආරංචි වල හැටියට පක්ෂ අභ්‍යන්තරය තුලත් දැන් ඇති වෙමින් තියෙන සංවාදය. ඒ කෙසේ වෙතත් ඔවුන් බොහොම ජව සම්පන්න රැස්වීමක් එදා කොළඹදී සංවිධානය කරලා තිබුණා.
හොඳයි, එහෙමනම් රැලි වලින් අනතුරු එහෙමනම් ඊළඟ උණුසුම් කතාබහට ප්‍රවිෂ්ඨ වෙමු. ඒක තමයි පවත්වන නියමිත පළාත් පාලන මැතිවරණය. මේ සම්බන්ධව විවිධ ස්වරූපෙන් විවිධ සතිවලදී අපිට කතාබස් ඇසෙනවා ශ්‍රී ලංකාවෙන්. අපි මේ සාකච්ඡාව තුළදීත් විවිධ කෝණයෙන් මේ සම්බන්ධව කතාබහ කරලා තියෙනවා. මේ වෙනකොට අතුරු දේශපාලනික පක්ෂ පවා මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැත්තේ ඇයි කියන කාරණේ විමසන තත්වයට පැමිණලා තියෙනවා. අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණත් මේ සම්බන්ධව විශාල හඬක් නගනවා. මා කැමති සංජීව, මේ සතිය වෙනකොට මේ පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධව තියෙන උණුසුම දැනගන්න ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන් මොකද කියන්නේ? සියල්ලක්ම එකට ගත්තොත් එහෙම ඔබ සතුව තියෙන කරුණ මොනවද අලුතෙන් අපිට කියන්නේ?
ආණ්ඩුව දිගින් දිගටම කියන උත්තරේ තමයි සීමා නිර්ණය කිරීම පිළිබඳ කටයුතු අවසන් නැහැ. ඔවුන් කියන්නේ මේක ඉතාම නිරවුල්ව කරන්න ඕන, නැත්නම් මේක ජනවාර්ගික ප්‍රශ්න පවා නිර්මාණය විය හැකි කාරණාවක් වෙන. අපි හදිස්සිය සීමා නිර්ණය කරලා ඇතැම් විශේෂ වාර්ගික කණ්ඩායම් ඉන්න තැන්වලට සාධාරණයක් සිද්ධ නොනොතින් ජාතික සංහිඳියා පිළිබඳ අපේ බලාපොරොත්තු පව බිඳවැටෙනවා කියන තර්කය තමයි ආණ්ඩු විදිහට විශේෂ අමාත්‍යවරයා විදිහට ෆයිසල් මුස්තාපා මෙහිදී ඉදිරිපත් කරමින් ඉන්නේ. ආණ්ඩුව මීට මාසයකට පමණ පෙර ආතුව කියලා තිබුණා මේ වසර තුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ දැඩිව පළාත් පාලන ඡන්දය දැන් ඉල්ලමින් ඉන්නවා. අපි මීට පෙර දැක්කේ ඒකාබද්ධ විපක්ෂය තමයි මේ ගැන දැවැන්තම හඬ නගමින් සිටි කණ්ඩායම. ජවිප ඉල්ලනවා වහම ඡන්දය දෙන්න කියලා. ඡන්දය කල් දැමීම ජනතාව මර්ධනය කිරීමක් විදිහට ඔවුන් අර්ථකථනය කරනවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය තර්කය තමයි මාර්තු 31 ඒ කියන්නේ මේ මාසේ 31ට පෙර ඡන්දය ප්‍රකාශයට පත් කළ යුතුයි නැතිනම් මැතිවරණ දිනා ගැනීම සඳහා වන අරගලයකට සූදානම් බව තමයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ.
සංජීව, මේ ඊළඟ කාරණයට යන්න කලින් කෙටියෙන් මම ටක්ගල දැනගන්න කැමතියි, ශ්‍රී ලංකාවේ විපක්ෂය මොකක්ද කියන්නේ? දැන් අපි දන්නවා විපක්ෂය සම්බන්ධවත් විවිධ මත තියෙනවා. මේ මත සියල්ලක්ම බැහැර කළොතින් සාමාන්‍ය විපක්ෂයක් කියලා කියන්නේ රටේ යම් කිසි දෙයක් සිදු නොවන තැන ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන පාර්ශවය. දැන් TNA එක විපක්ෂය මේ සම්බන්ධව මොන වගේ අදහසකද ඉන්නේ? ඔවුන් සතුවත් යම් යම් තීරණ ඇති. ඔවුන්ගේ උතුරු නැගෙනහිර පාලන කලාප පිළිබඳව, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් වැඩිපුර පවතින කලාප පිළිබඳව ගත්තාම ඔවුන්ටත් යම් කිසිවු ප්‍රතිනිර්මාණයක් අවශ්‍ය වෙලා ඇති. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ අදහස මොකක්ද මේ වෙනකොට?
ඕක තමයි ඔබේ සංවාදය තුළ ඔබ මතු කරන වැදගත්ම ඇසිය යුතු තීරණාත්මකම ප්‍රශ්නේ. ඒක තේරුම් ගන්න මීට පෙර අපට ලැබුණ හොඳම තැන තමයි ආණ්ඩු පක්ෂයේ අයවැයටත් පක්ෂව ඡන්දය දෙන තැනට විපක්ෂය, ඒ කියන්නේ සම්බන්ධන් නැතුළු විපක්ෂයේ කොටසක් ආණ්ඩුවත් එක්ක බොහොම ළඟ ගනුදෙනුවක ඉන්නේ. විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ උතුරු කලාපයට අදාළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව හැර රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සඳහා වන විපක්ෂයේ නැමැති මේ නියෝජන ප්‍රජාතන්ත්රවාදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකල්පය ඇතුළේ තියෙන විපක්ෂ බලවේගයක කාර්යභාරය විස්තර කරන්නේ. ඒක ඉතාම පැහැදිලි. මේක කිසිවෙකු සම්බන්ධ කරන අනවශ්‍ය විවේචනයක් නෙවෙයි, සිද්ධාන්තමය දේශපාලන සංසිද්ධියක් අපි මේ විග්‍රහ කරන්නේ. දැන් පළාත් පාලන ඡන්දේ කල් දැමීම කියන මතය ප්‍රබලව මතුවිය යුතු තැන තමයි විපක්ෂ නායක තනතුර. ඔහු තමයි පාර්ලිමේන්තුවේදී මේ හඬ නැගිය යුත්තේ. නමුත් අර සම්බන්ධන්ට ප්‍රශ්නයක් නැහැ පළාත් පාලන ඡන්දේ කල් දැමීම ගැන. ඔවුන් මේ පිළිබඳව වචනයක් හෝ කතා කරන බවක් අපි කිසි තැනක දැකලා නැහැ. ඒක තමයි පාර්ලිමේන්තුවේ ඇතුළේ අපි දකින විපක්ෂයේ ස්වභාවය. නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දොරේ දරන ජනතා විමුක්ති පෙරමුණ, ඒ කියන්නේ විපක්ෂයෙන් කොටසක් අද මේ අරගලයට තමන්ගේ සහභාගීත්වය ලබා දී තිබෙන බවත් පැහැදිලි සම දකින්න පුළුවන්.
ඊළඟට මේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති කරගන්නට සූදානමක් තියෙන භාණ්ඩ හා සේවා ගිවිසුම පිළිබඳව, එට්කා ගිවිසුම පිළිබඳවත් විශාල සංවාදයක් තියෙනවා. මේ සතිය වෙනකොටත් මේ සංවාදයට තවත් අලුත් කරුණක් එකතු වුණා. ඉන්දියානු මහකොමසාරිස්වරයා මේ සම්බන්ධව දරපු උනන්දුව සහය සම්බන්ධව අරගත්ත MM ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා මේ පැත්තෙන් ගත්තාම, මා කැමති සංජීව, මේ එට්කා ගිවිසුම සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත් ආරංචි, ඉන්දිය මැදිහත් වීම කොයි වගේ මට්ටමක් වෙනකන් ඇවිල්ලා තියෙනවද කියලා දැනගන්න.
මේ ගැන ඔබට කියන්න තියෙන අලුත්ම ආරංචි මම කියන්නම්. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරි YK සිංහා පෙරේදා යනවා මහනුවරට. ඒ අස්කිරි මහනායක, අස්කිරි අනුනායක හමුදුරුව සහ මල්ලත්තේ මහනායක හමුදුරුව හම්බෙන්න. විශේෂයෙන්ම ඔහු යන ගමනේ ප්‍රධාන අරමුණ අපවත් වී වදාළ ගලගම ශ්‍රී අත්තදස්සී මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ ඉන්දිය රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කරන්න. මහනායක හමුදුරුව මුණගැහෙලා එළියට එනකොට මාධ්‍යවේදීන් ගිහිල්ලා ඉන්දිය මහකොමසාරි ස්වරයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. පළවෙනිම ප්‍රශ්නේ තමයි මහකොමසාරිස්තුමා කොහොමද දැන් එට්කා ගිවිසුම? ඔහු මේ ගැන දිගු පැහැදිලි කිරීමක් කරනවා. එට්කා ගිවිසුම පිළිබඳ සංකල්පෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී කළ සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට ඒ පිළිබඳව වන අදහස් කීපය ඔහු මූලික අදහසෙහිදී පැහැදිලි කළා. ඒ අතර ඔහු සුවිශේෂ අදහසක් ඉදිරිපත් කරනවා. මීට දින කිහිපයකට පෙර අපිට එට්කා ගිවිසුම පිළිබඳ ෆ්‍රේම්වර්ක් එකක්, ඒ පිළිබඳ දළ ආකෘතියක් ලැබුණා ඉන්දිය රජයට. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරමින් ඉන්නවා, අධ්‍යයනය කරමින් ඉන්නවා. අපේ මේ අධ්‍යයනයෙන් පසුව තමයි ඒ ගැන අපේ ප්‍රතිචාරය ඉදිරිපත් කරන්න කියලා. මේක ඔහු හරහා තමයි රටට අනාවරණය වන්නේ. දැන් මේ ආකෘතියේ හැඩය පිළිබඳ රටේ ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ විපක්ෂය හෝ කිසි කෙනෙක් දැනුවත් නැහැ. නමුත් ඉන්දිය මහකොමසාරිස්වරයා සඳහන් කරන අපිට මේකේ කොපියක් ලැබිලා තියෙනවා කියලා. අලුත් ආරංචිය තමයි මම ඔබට කිව්වේ. ඒ කියන්නේ මෙහි ෆ්‍රේම්වර්ක් එක දල සටහන දැන් ඉන්දිය ආණ්ඩුවට ලංකාවේ ආණ්ඩුවෙන් යවලා තියෙනවා.
සංජීව මම අවසාන වශයෙන් තවත් එක්තරා ශ්‍රී ලංකාවේ මේ සිවිල් ජන සමාජය ඇතුළු ශ්‍රී ලංකාව ඇතුළේ බලපාන කාරණාවක් සම්බන්ධව කතා බහ කරන්න කැමැති. විශේෂයෙන්ම අපි විදේශීය ශ්‍රී ලංකාවේ ප්‍රජාව විදිහට ශ්‍රී ලංකාවේ දේශපාලනික තන්ත්‍රය හරහා සිදුවන වෙනස්කම් වලින් රටක් විදිහට ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් වලට අදාළ කරුණු පිළිබඳව තමයි මේ ශ්‍රී ලංකාවේ පුවත්වීම සමහරහා මා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. නමුත් ඇතැම් කරුණු තියෙනවා රට තුලට, ශ්‍රී ලංකාව තුලට පමණක් බලපාන කරුණු. නමුත් ඒ කරුණු වටත් තියෙනවා යම් කිසි දේශපාලනික පසුබිමක්. දැන් ඒ වගේ කතාවක් තමයි ශ්‍රී ලංකාවේ මේ විදුලිය හා සම්බන්ධව ඇති වෙලා තියෙන ප්‍රශ්නය. දැන් පසුගිය සතියේදී අපිට ප්‍රධාන සිදුවීම් දෙකක් අහන්නට ලැබුණා. බියගම සහ ඒකල සැපයුම් මධ්‍යස්ථානවල ට්‍රාන්ස්ෆෝමර පුපුරායාමක් සිදු වුණා. මේ පුපුරායාම් හරහා ඇතැම් වෙලාවට මේවා දේශපාලනික වශයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාද කියන කාරණාව ඉස්මතු වෙමින් පවතිනවා. විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා හරහා විවිධ මත පළවෙමින් තියෙනවා. දැන් මේ ලයිට් ප්‍රශ්නය, විදුලිය සැපීමේ ප්‍රශ්නය හා සම්බන්ධව බැදලා තියෙන දේශපාලනික වටපිටාව මොකද්ද සංජීව? ඇත්තට මොකද්ද මේක? මේ දේශපාලන බලපෑමක් තියෙනවද මේකේ?
මේක ඔහේ ඔස්ට්‍රේලියාවින් ඔබට අදාළයි කියලා මට හිතෙන්නේ. දැන් ඔබට ලබන මාසේ ගෙදරින්න තියෙනවා නම් ටිකක් කම්මැලි හිතෙන්නත් ඉඩ තියෙනවා. අයියෝ ලයිට් නැද්ද කියලා, ගෙදරින් එළියට යන්න විදිහක් නැතිවද, ඇඳුමක් පඳ ගන්න විදිහක් නැතිවද කියන කනිස්සත්තෙන් විදේශීය ආයෝජකෙක් මෙරට පැමිණීම සම්බන්ධව පවා ඉතාම සංවේදී කාරණාවක් රටේ විදුලි බල පද්ධතිය පිළිබඳ කාරණාව. මේ විදුලි බිඳවැටීම සම්බන්ධ හේතු විදියට සඳහන් කියලා ඔබ කියපු කාරණාව, බියගම සැපයුම් මධ්‍යස්ථාන ඇති වෙච්ච ට්‍රාන්ස්ෆෝමරේ පිපිරීම, ඊට පසුව ඒකල විදුලි උපකොලය ඇති වුණු පිපිරීම, විදුලි යන හිටින්න මෙහෙම පිපිරීමක් සිදු වෙන ප්‍රධාන කාරණා තුනයි හේතු වෙන්නේ. එකක් තාක්ෂණික හේතුවක්, දෙකක් ස්වභාවික හේතු. ඒ කියන්නේ ස්වභාවික හේතු ගැන අපිට අකුණක් ගන්න පුළුවන්, එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අනික තමයි කිසියම් ආකාරයක මානව බලපෑම, කඩාකප්පල්කාරී සිද්ධියකට හේතු වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් මේක එක්සත් ජාතික පක්ෂ විසින් මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක් කියන තැන ඉඳලා කතා කරන්නේ. මම දැක්ක ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඇතුළේ සජිත් ප්‍රේමදාස කියනවා මේ අර්බුදයට හේතුව කුමන්ත්‍රණයක්. ඉතා පැහැදිලිව නොරොච්චෝලේ තමයි මේකට එකම හේතු, විදුලි අර්බුදයට හේතු විදියට ඔහු සඳහන් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව හදපු බාල නොරොච්චෝලේ බලාගාරයේ මේකට හේතුව කියලා. මෙගවට් 900ක් නොරොච්චෝලෙන් ඉන්නේ ලංකාවේ සමස්ත සැපයුමෙන් 50% ආසන්න ප්‍රමාණයක් අද වන විට සම්පාදනය වෙන්නේ නොරොච්චෝලේ. මේ නොරොච්චෝලේ අවසා ගණනාවකට යන හිටීම් තවමත් දිගින් දිගටම වාර්තා වෙනවා. එතනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපතිවරු උපදෙස් ලබා දී තිබෙනවා සියලුම විදුලි උපකොල වෙත යුද හමුදා ආරක්ෂාව ලබා දෙන්න කියලා. දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් පුපුරන්නේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් නම් ඇයි මේව නිරීක්ෂණය කරන්න බැරි? CCTV දර්ශනයක්වත් බලන්න බැරිද? මම දැක්ක සීමලපිටි ඇමතුමා කියලා තියෙනවා එතන CCTV නැහැ කියලා. ලංකාවේ දෙනු පෙට්ටි කඩවල තේ කඩවල CCTV තියෙන රටක් දැන් මේක. ඔබ දකින්න ඇති පාර යන ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම හැපෙන විදිය බහුදා රෑ 8ට රෑ 7ට TV එකේ අපි දකිනවා. ඒ ළඟ තිබුණ පොඩි කඩේක CCTV කැමරා එකේ දර්ශනයක් ඇසුරේ. ඒකට මේ වගේ පොඩි කඩවල CCTV තියෙන රටේ ලංකාවේ ජාතික විදුලි පත්තියට සැපයුම දෙන මධ්‍යස්ථානයක CCTV නැත්තම් ඒක විදුලි අර්බුදයට වඩා ප්‍රශ්නයක්. අනික විදුලි අර්බුදයේ නැමැති ලෝකේ ඕනෑම රටක විදුලිය පිළිබඳ ප්‍රශ්නේ ඉංජිනේරුමය ප්‍රශ්නයක්. අපි ඒවට කියන්නේ සිංහලෙන් ඉංජිනේරුමය අර්බුද කියලා. නමුත් මේ ඉංජිනේරුමය අර්බුදය ගැන තියෙන දේශපාලන සංවාදයක්. ඔන්න ලංකාවේ මේ අපි දකින සදාතනික සුපුරුදු අවාසනාව. ආණ්ඩුව එකක් කියනවා, ඒක අබද්ධ විපක්ෂයේ තව එකක් කියනවා, JVP වෙන එකක් කියනවා, චන්ද්‍රිකා මැතිණිය අර පැත්තෙන් තව එකක් කියනවා, සරත් පොන්සේකා තව එකක් කියනවා, පෙරටු ගාමින් වෙන එකක් කියනවා. නමුත් මේ ගැන මතුවීත්තේ ඉංජිනේරුමය සංවාදයක්. අපි හිතමු මේ ගැන ආචාර වික්‍රමබාහු කරනවත් කතා කළා කියලා. අපිට ඒක ඉංජිනේරුමය අදහසක් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඔහු විදුලි ඉංජිනේරුවෙක්. මේ ගැන චම්පිකරණවක කතා කරනකොට අපිට මේක ඉංජිනේරුමය අදහසක් එන්නේ. ඔහු විදුලි ඉංජිනේරුවෙක්. මහාචාර්ය තිස්සවිතාරණ විශේෂඥය. ඔහු කතා කරන අදහස තුළ අපිට ඉංජිනේරුමය මතයක් දැක ගන්න පුළුවන්. නමුත් මේ අයට වඩා මේ ගැන කතා කරන්නේ ඉංජිනේරුමය අවබෝධයකින් තොර සාමාන්‍ය දේශපාලන චරිත. මේ වගේ අනවශ්‍ය දේශපාලන සංවාද විසින් තමයි දිලුක්ෂි අපි දකින්නේ මේ රටේ තියෙන ජාතික සංවාද, ජාතික මාතෘකා අනවශ්‍ය තැන්වල ගිහිල්ලා ගැටගහෙන්නේ, ඇටලෙන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික නොවන, විද්‍යාත්මක නොවන සංවාද හේතුවෙන්. අන්නේ අවසනාව අපි මේ විදුලි බල ප්‍රශ්නය තුළින් පැහැදිලි ලෙසම දකිමින් ඉන්නේ.
සංජීව, බොහොම ස්තුතියි තොරතුරු අපූර්වාකාරයකින් පෙළගස්වමින් ආකර්ෂණීය අපිට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ සතිය තුළදීත් බොහොම ස්තුතියි. ලබන සතියේ සඳහා හමු වෙන තෙක් ආයිබෝන්.
ආයිබෝන් රුක්ෂි, බොහොම ස්තුතියි. අපි නැවත කතා කරමු ලබන සබදා.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ භාගත කරගන්න.